SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ගිවිගෙන යන සතියේ ලෝකයේ සිද්ධ වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු එකට කැටි කරලාගෙන එන ලෝවට විශේෂාංගය ගෙන එන අපි සූදානම් වෙන්නේ අද SBS සිකුරාදා සිංහල වැඩසටහනේ. මේ මොහොතේදී අපි සම්බන්ධ කරගෙන ඉන්නවා අපේ සුපුරුදු හිතවතා මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න AFP ප්‍රතිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, අයිබෝවන් සුබෝදස්නක් ඔබට.
සුබෝදස්නක් මදුර.
හොඳයි, අපි මුලින්ම යනවා ඉතාලියට. මීට දවස් දෙකකට පෙර ආතුව වාර්තා වුණා ඉතාලියේ තවත් ඛේදජනක ප්‍රවෘත්තියක්. මං හිතන්නේ කවුරුත් බලාපොරොත්තු වුණේ නෑ මේ ආකාරයේ ප්‍රවෘත්තියක්. විශේෂම මේ වරාය නගරයක් ආශ්‍රිතව පාලමක් කඩා වැටීමෙන් මිනිසුන් ජීවිතක්ෂයට පත් වුණා, ඒ වගේම වාහන අනතුරු වලට පත් වුණා. ඉතාලිය වගේ රටක මේ ආකාරයේ සිද්ධියක් මෑත කාලයේ වාර්තා වුණේ ප්‍රථම වතාවට. අපි කැමති යමල් වර්තමාන තත්ත්වය මේ වන විට තත්ත්වය දැනගන්න පාලම කඩා වැටීමෙන් අනතුරුව සිද්ධ වෙච්ච ජීවිත හානි සහ දේපළ හානි පිළිබඳව.
මදුර, මේ වෙනකොට ඉතාලි රජය විසින් මේ ජෙනෝවා ඒ ප්‍රදේශයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඔවුන් කියනවා තව මාස 12ක් මේ කියන්නේ අවුරුද්දක කාලයක් මේ විදිහට මේ ප්‍රදේශයේ හදිසි තත්ත්වය පවත්වාගෙන යනවායි කියලා. මේකට කරන්නට හේතුව වෙලා තියෙන්නේ ඒ සහන කටයුතු, ඒ වගේම මේ පාලමේ කඩා වැටිච්ච සුන්බුන් ඉවත් කිරීම වගේ කටයුතු සම්බන්ධයෙන් ඒ පියවර ගැනීම සඳහා මේ විදිහට මේ හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. දැනට දැනගන්න තියෙන විදිහට 38 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණයි කියලා. මේ විපතට පත් වෙච්ච පුද්ගලයන් කවුද කියන එක ඔවුන් හඳුනා ගැනීමේ කටයුත්ත සිද්ධ වෙමින් තියෙනවා. අති බහුතරය ඉතාලි ජාතිකයන් වුණාට තවත් සුළු පිරිසක් ප්‍රංශ ජාතිකයන්, ඒ වගේම චිලි රටේ පුරවැසියන් මේ අනතුරට භාජනය වුණයි කියලා දැනට සොයාගෙන තියෙනවා. ඉතින් ඒ එකම ලොකු පරීක්ෂණයක් පැවැත්වෙනවා මදුර. මේ විදිහට මේ ඉතාලියේ 1960 ගණන්වල තනා නිමකර මේ ගුවන් පාලම මීටර 400ක් විතර මේ එක පාරට කොහොමද මේ කඩාවැටුනේ, ඇතරම මේ පාලමේ නඩත්තුව පිළිබඳ ප්‍රශ්න, ඒ වගේම දේශගුණය, ඒ අවස්ථාවේදී අධික වර්ෂාව, ඒ වගේම ඒ අකුණු වැදීම වගේ දේවල් මේ ප්‍රදේශයේ සිද්ධ වුණා කියලා තියෙනවා. ඉතින් මේ කොයි ආකාරයටද මොකක් නිසාද මේ විදිහට මේ විශාල ගුවන් පාලම කඩාවැටෙන හේතුනේ කියන ඒ පරීක්ෂණ මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. නමුත් මෙතනදී ඉතාලි රජය මේ ගුවන් පාලම නඩත්තු කරපු ඒ පෞද්ගලික සමාගමට සෑහෙන දඩ නියම කළා තියෙනවා. ඒ අධ්‍යක්ෂක මණ්ඩලයට ඒ දැඩි ඔවුන් දෝෂාරෝපණයට ලක් කරලා මේ වෙනකොට ඒ පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරුන් 3 දෙනෙක් වෙන විතර ඒ තනතුරු වලින් ඉල්ලා අස්වලා තියෙනවා. ඉතින් ගුවන් පාලමේ නඩත්තුවට වගකිය යුතු අය සම්බන්ධයෙන් ඒ පියවර ගැනීමත් මේ වෙනකොට ආරම්භ කළා තියෙනවා. ඉතින් ඇත්තටම යුරෝපයේ මේ විදිහට ඇතිවෙච්ච ප්‍රධානම කියන්නේ විශාලම අනතුරක් හැටියටත් හඳුන්වන්නට පුළුවන්. මේක මෙවැනි දෙයක් යුරෝපය වගේ රටක කොහොමද වුණේ කියන කාරණාව, ඒක තමයි මේ වෙනකොට පරීක්ෂණයට ලක් වෙමින් තියෙන්නේ.
අපි යුරෝපයෙන් යනවා අෆ්ගනිස්තානයට. අෆ්ගනිස්තානයේ කාබුල් නුවරට ඊයේ දවසේදී තවත් වාර්තාවක් පිට වුණා. විශේෂම අෆ්ගනිස්තානයේ කාබුල් නුවර මේ බුද්ධ නිලධාරීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයකට තුවක්කුකරුවන්ගේ ප්‍රහාරයක් එල්ල වුණා කියලා. මීට පැය කිහිපයකට පෙර ආතුව අධ්‍යාපන මධ්‍යස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකුත් එල්ල වුණා. මේක ලේ විලක් සහිත සතියක් විදිහට තමයි කාබුල් නුවරින් වාර්තා වෙන්නේ. අමල්, මේ කාරණාවලට මූලික හේතු මේ වන විට අනාවරණය කරගෙන තිබෙනවාද සහ පසු ප්‍රතිඵල මොනවාද?
ඔව් මදුර, ඇත්තටම මේ පහුගිය ටිකේ අපි දුටුවා අෆ්ගනිස්තානයේ නොයෙකුත් ප්‍රදේශවල IS ක්‍රියාකාරකම් වල යම් කිසි වැඩිවීමක්. විශේෂයෙන්ම අනෙකුත් ප්‍රදේශවල, ඒ කියන්නේ බැලතර දිග රටවල් වල ඒ IS ක්‍රියාකාරීත්වය දිනෙන් දිනම අඩු වෙනවත් එක්කලා අෆ්ගනිස්තානයේ නමුත් මේ විදිහට IS සංවිධානයේ ක්‍රියාකාරකම් ඔවුන්ගේ ප්‍රහාර වැඩිවීමක් තිබුණා. ඒ අනුව තමයි මේ විදිහට මේ බුද්ධ්‍යාන්ත නිලධාරීන් පුහුණු කරන මධ්‍යස්ථානයත් සමග වෙඩි හුවමාරුවක් සිද්ධ වෙන්නේ. ඒ වෙඩි හුවමාරුව ඇත්තටම සිද්ධ වෙන්නේ ඊට ටික වේලාවකට කලින් පාසලක මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් විසින් එල්ල කරන ප්‍රහාරයකින් 37 දෙනෙක් මිය යනවත් එක්කලා. ඊටත් වඩා වැඩි පිරිසක් සෑහෙන ශිෂ්‍යයන් පිරිසක් තුවාල ලැබලා රෝහල් ගත කරලා තියෙනවා. ඉතින් මේ කාබුල් නගරේ රටේ අගනුවර දැඩි ආරක්ෂාව තියෙන ප්‍රදේශයක මේ ආකාරයෙන් ISIS කණ්ඩායමට මේ ප්‍රහාර එල්ල කරන්න හැකියාව තියෙන එක ඇත්තටම අෆ්ගනිස්තාන් රජයට ලොකු අභියෝගයක් වෙලා තියෙනවා. මේ ප්‍රහාරවල වගකීම IS සංවිධානයේ මේ වෙනකොට බාර අරගෙනක් තියෙනවා.
ඔද අෆ්ගනිස්තානයේ ඒ සිද්ධියෙන් පස්සේ අපි නැවතත් යනවා යුරෝපයට, එක්සත් රාජධානියට. එක්සත් රාජධානියේ තවත් ත්‍රස්ත ප්‍රහාරයක් හා සමාන ප්‍රහාරයක් වාර්තා වෙනවා. විශේෂයෙන්ම ඔබ දන්නවා ත්‍රස්තවාදීන් මේ වන විට ඉලක්ක කරගෙන තිබෙනවා මේ වාහන වේගයෙන් ධාවනය කරලා, වාහන වේගයෙන් පදිකෙන් සහ අනෙකුත් ගොඩනැගිලි වෙත ධාවනය කරලා පහර දීම් සිද්ධ කරන්නට. මෙවැනි වූ ප්‍රහාරයක් විශේෂයෙන්ම එක්සත් රාජධානි පාර්ලිමේන්තුවට, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ආසන්නයේ සිද්ධ වුණා. මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පැවැත්වුණා. මේ වන විට හඳුනාගෙන තිබෙන විදිහට අමල් අපි කැමති දැනගන්නට මේක ත්‍රස්ත ප්‍රහාරයක්ද, එහෙම නැත්නම් මේක සාමාන්‍යයෙන් අපි කියනවා වෙනත් ප්‍රහාර ගණයකට, නැත්නම් ඒක පුද්ගල ප්‍රහාර ගණයට වැටෙනවද, මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගන්නට කැමතියි.
මතුර මෙතන මේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරියේ මේ විදිහට මෝටර් රථයක් ධාවනය කරගෙන ගිහිල්ලා ඒ පද්දිකයන් අනතුරට පත් කිරීමේ කටයුත්ත මේ වෙනකොට බ්‍රිතාන්‍ය රජය වුන් සලකන්නේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් හැටියටයි. ඒ එක්කම දැන් මේ ත්‍රස්ත ප්‍රහාරයට අමතරව මෙතන දණ්ඩ නීති සංග්‍රහ යටතේ, ඒ කියන්නේ ක්‍රිමිනල් මර්ඩර් කේස් එකක් නැත්නම් මිනිමැරීමට තැත් කිරීමේ චෝදනා මතත් දැන් මේ බ්‍රිතාන්‍ය ජාතිකය පොලිසිය විසින් රඳවගෙන තියෙනවා. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක් කියලා නම් කරලා තියෙනවා. ඔහු සුඩානයේ මිට කලින් පුරවැසිභාවයේ තිබිච්ච සුඩානයේ සම්භවයක් තියෙන පුද්ගලයෙක් හැටියටත් හඳුනාගෙන තියෙනවා. ඉතින් මේ අපි දන්නවා මිට කලිනුත් මදුර මේ ප්‍රදේශයේම ගිය අවුරුද්දේ මේ ආකාරයටම මෝටර් රථයක් පාවිච්චි කරගෙන ප්‍රහාරයක් එල්ල කළා තිබුණා. ඉතින් ඒ ප්‍රහාරය නැවත මතක් කරමින් තමයි ඊට සමානව තමයි මේ ප්‍රහාරය සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු ඉදිරියේ දැඩි ආරක්ෂාව තියෙන අවස්ථාවක මේ වැනි දෙයක් සිද්ධ වීම තමයි අලුත් දේ හැටියට තියෙන්නේ. මොකද මීට කලින් පහුගිය ප්‍රහාරයෙන් පසුව මේ ප්‍රදේශයේ ආරක්ෂාව වැඩි කළ තිබුණා. ඒ වගේම මාර්ග බාධක ඇති කළ තිබුණා. එක්තරා විදිහකට ඒ ඇති කරලා තිබිච්ච මාර්ග බාධකයක් නිසා තමයි මේ පුද්ගලයාට ඔහුගේ මෝටර රථය මීට වඩා මේකෙන් වැඩි හානියක් කරන්නට නොහැකි වුණේ. මොකද ඒ අතරතුරේ පාර්ලිමේන්තු ආසනයට එන අවස්ථාවේදී ඒ පාර මැද හයි කරලා තියෙන ඒ බෝල්ඩර් එකකින් පුළුවන් වුණා ඔහුගේ මෝටර රථය නතර කරන්නට. එහෙම නොවුණා නම් මීට වඩා වැඩි හානියක් වන්නට තිබුණයි කියලා. ඉතින් නමුත් මේ ප්‍රහාරයෙන් පස්සෙත් මදුර තවත් ඒ රථවාහන පාවිච්චි සම්බන්ධයෙන් තවත් තහංචි පැනවීමටත්, ඒ වගේම ඒ සීමා ඇති කිරීමටත් දැන් බ්‍රිතාන්‍ය බලධාරීන් පියවර අරගෙන තියෙනවා.
ඔබ රැඳී සිටින්නේ SBS සිංහල වැඩසටහනේ සිකුරාදා වැඩසටහනේ ලෝවටා විශේෂාංගය සමගයි. අපි තොරතුරු ගෙනෙන්නේ AFP ප්‍රතිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදියා අමල් ජයසිංහ මහතා සමග. අපි ඊළඟට අවධානය යොමු කරමු අමල් තුර්කිය වෙතට. තුර්කිය සහ ඇමරිකාව අතර පවතින සීතල යුද්ධය තවත් තීව්‍ර කරමින් තුර්කිය තවත් හිතුවක්කාර තීරණයක් ගත්තා. ඒ තමයි ප්‍රධාන ඇමරිකානු නිෂ්පාදන කිහිපයකට තුර්කිය වෙත ආනයනය කරන බදු අමතර බදු පැනවීමට තුර්කි රජය තීරණය කළා තියෙනවා. මොකක්ද ඇත්තටම මේ පිටිපස්ස තියෙන කතාවම?
ඔව් මදුර, ඇත්තටම තුර්කියයි ඇමරිකාවයි ඉතාමත්ම කිට්ටුවෙන් කටයුතු කරන නේටෝ සංවිධානයේ, ඒ කියන්නේ බටහිර බලවතුන්ගේ ඒ යුද කටයුතු සම්බන්ධයෙන්, ඒ මිලිටරි කටයුතු සම්බන්ධයෙන් ඉතාමත්ම කිට්ටුව කටයුතු කරන නේටෝ සංවිධානයේ සමාජිකයන් දෙන්නෙක්. ඉතින් තුර්කිය ඇත්තටම මේ නේටෝ සංවිධානයේ බොහොම වැදගත් සමාජිකයෙක් හැටියට හඳුන්වන්න පුළුවන්. මොකද තුර්කිය හරහා තමයි විශේෂයෙන්ම අප්‍රිකාවෙන් සහ ආසියාවෙන් පැමිණෙන උදවිය යුරෝපයට ඇතුල් වෙන්නේ තුර්කිය හරහා. ඉතින් මේ තුර්කිය කියන රට බොහොම වැදගත් නේටෝ සංවිධානයට, ඒ වගේම යුරෝපා සංගමයට. නමුත් ඇමරිකාවත් එක්ක තුර්කිය උරණවීමක් තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකානු පූජකවරයෙක් දැන් තුර්කියේ රඳවාගෙන ඉන්නවා අවුරුදු දෙකකට වැඩි කාලයක්. ඔහු සාමාන්‍යයෙන් තුර්කියට එරෙහි කටයුතු කළයි කියලා, දේශපාලනික වශයෙන් තුර්කි බලධාරීන්ට විරුද්ධව කටයුතු කළයි කියලා ඔහුව හිර අඩස්සේ පවත්වාගෙන ඉන්නවා. ඔහුව නිදහස් කිරීමට මේ මෑතකදී නැවතත් තුර්කිය උසාවියක් විසින් ඔහු රැප ලබා දීම ඔහුව නිදහස් කිරීමේ කටයුත්ත ප්‍රතික්ෂේප කළ තියෙනවා. ඉතින් ඒකට ප්‍රතිචාර දැක්වීමට තමයි ඇමරිකාව මේ විදිහට තුර්කියට විරුද්ධව ආර්ථික සම්බාධක පැනවීමේ කටයුත්තක් හැටියට තුර්කියෙන් ඇමරිකාවට ගෙන්නන භාණ්ඩවල තීරු බදු සීග්‍රෙන් ඉහළ දැම්මා. මෙතන විශේෂයෙන්ම යකඩ සහ ඒ යකඩ ආශ්‍රිත නිෂ්පාදනවලට තිබිච්ච තීරු බද්ධ දෙගුණ කිරීමක් කළා. ඉතින් ඒකට එකට එක කිරීමක් හැටියට මේ වෙනකොට තුර්කියත් ඇමරිකාවෙන් ගන්නා භාණ්ඩවල තීරු බද්ධ වැඩි කරලා තියෙනවා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් වෙලා තියෙන්නේ මදුර ඇමරිකාවට අවාසියක් වෙනවට වැඩිය තුර්කියේ ලීරා එහෙම නැත්නම් ඔවුන්ගේ මුදල් ඒකකයට ලොකු බලපෑමක් වෙලා තියෙනවා. ඒ මුදල් ඒකකයේ වටිනාකම මේ ඉතාමත්ම කෙටි කාලයකදී 40%කින් විතර බැහැලා තියෙනවා. ඒ කියන්නේ තුර්කියේ මුදල් ඒකකයේ 40%ක් අවප්‍රමාණය වුණා ඉතාමත්ම කෙටි කාලෙදි. මේක තුර්කියේ ආර්ථිකයට විශාල අභියෝගයක් ලොකු බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් තුර්කිය ඇත්තටම ආර්ථික වශයෙන් ඉතාමත් භයානක අර්බුදයකට මේ අවස්ථාවේ යොමු වෙන වටපිටාවක තුර්කියට පක්ෂපාත ඒකම ඇමරිකාවට ඇමරිකාවත් එක්ක උරණ වෙලා ඉන්න කටාරය වගේ රාජ්‍යයන් මේ අවස්ථාවේදී තුර්කිය සහායට පැමිණලා තියෙනවා. තුර්කිය මුදල් ආයෝජනය කිරීමට ඔවුන් එකඟ වෙලා තියෙනවා.
හොඳයි, තුර්කියෙන්දලා අපි යන්නේ ඔස්ට්‍රේලියාවේ අසල්වාසී රටට නවසීලන්තයට. නවසීලන්ත අගමැතිනිය පසුගියදා තවත් ආන්දෝලනාත්මක තීන්දුවක් ගත්තා. විශේෂයෙන්ම නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව කියන්නේ විශේෂයෙන්ම බහුජාතික රටවල් බවට පත්වමින් පවතිනවා. මේ නිසාම මේ රටවල් දෙකේම මේ නිවාස හා දේපල ක්ෂේත්‍රය සෑහෙන්න තරඟකාරී මට්ටමකට පැවතිලා තිනවා. විශේෂයෙන්ම මේ විදේශීය ගැනුම්කරුවන් ඇවිල්ලා නිවාස හා දේපල මිලදී ගැනීම නිසා විශේෂයෙන්ම දේශීය ජනතාවට මේ නිවාස සහ දේපලවලට යාමට තිබෙන හැකියාව ආම වෙලා තිනවා. මේ නිසාම නවසීලන්ත අගමැතිනිය තීන්දුවක් අරගෙන තිනවා, විදේශිකයන්ට නවසීලන්තයේ තිබෙන දේපල හා නිවාස මිලදී ගැනීම තහනම් කරමින්. අමල්, මේ තීන්දුව පස්සේ තියෙන මොන වගේ කතාවක්ද සහ මේ තීන්දුවෙන් මොන ආකාරයේ බලපෑමක්ද ඇති කරන්නේ නවසීලන්තයට කියලා අපි දැනගන්නට කැමතියි.
මදුර, ඇත්තටම නවසීලන්තයේ දේපල වෙළඳාම පිළිබඳව කතා කරොත් හුඟක් ජාත්‍යන්තර වශයෙන් නවසීලන්තයේ මුදල් ආයෝජනය කරන්නට ආයෝජකයන් කැමති වෙලා තියෙනවා. මේක තමන්ගේ මුදල් ඉතාමත්ම ආරක්ෂාකාරී ලෙස ඒ මුදල් රඳව ගන්න පුළුවන්, එහෙම නැත්නම් මුදල් තැන්පත් කරන්න පුළුවන් රටක් හැටියට නවසීලන්තය. ඉතින් මේ මුදල් නවසීලන්තයේ ආයෝජනය කරනවා කියලා කියන්නේ හුඟක් වෙලාවට මේ ආයෝජකයන් කළා තියෙන්නේ තමන්ගේ තියෙන ඒ සල්ලි වලින් නවසීලන්තයේ ඉඩම් මිලදී ගැනීම. ඉතින් මේ ආකාරයෙන් විදේශිකයන් අති විශාල පිරිසක් නවසීලන්තයේ තියෙන ඉඩම් සහ ගෙවල් මිලදී ගැනීම නිසා ඉතාමත් කෙටි කාලෙ පහුගිය අවුරුදු 5 ඇතුළතදී නිවාසවල මිල 30%කින් විතර ඉහළ ගියයි කියලා වාර්තා වෙනවා. ඒ එක්කම නවසීලන්ත ජාතිකයන් නිවාස මිලදී ගැනීම ඉතාමත්ම අඩු මට්ටමකට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අවුරුදු 60කට පස්සේ අඩුම ප්‍රමාණය නවසීලන්ත පුරවැසියන් ඉඩම් හා ගෙවල් මිලදී ගැනීම අවුරුදු 60කට පස්සේ අඩුම මට්ටමට වැටිලා තියෙනවා කියලා. ඉතින් මේක ජාතික වශයෙන් අර්බුදකාරී තත්ත්වයක් හැටියට හඳුනාගෙන නවසීලන්ත බලධාරීන් විශේෂයෙන්ම අග්‍රාමාත්‍යවරයා ඇයගේ මැතිවරණ පොරොන්දුවක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් හැටියට මේ විදිහට විදේශිකයන් දේපල බිලදී ගැනීම තහනම් කරලා තියෙනවා. ඉතින් මේකෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මදුර ඉඩම් එහෙම නැත්නම් දේපල වෙළඳාමට තියෙන ඉල්ලුම අඩුවීම තුළින් රටේ ජනතාවට ගෙවල් මිලදී ගැනීමේදී ඔවුන්ට ඒ සාධාරණ මුදලකට, ඒ කියන්නේ ඔවුන්ට ගෙවල් ලබා ගැනීමට මීට වඩා හැකියාවක් ඇති වෙයි කියන බලාපොරොත්තු. ඉතින් ඒ අනුව තමයි මේ තීන්දුව අරගෙන තියෙන්නේ. අපි දන්න විදිහට දැන් ඔස්ට්‍රේලියාවත් මේ විදිහේ වැඩපිළිවෙලක් ගෙනීමට කතා කරලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ආසියාවේ අනෙකුත් රටවල විශේෂයෙන්ම බැලුත් ශ්‍රී ලංකාවත් මේ වෙනකොට ඒ විදේශිකයන්ට ඉඩම් ලබා ගැනීමට සහ විශේෂයෙන්ම නිවාස ලබා ගැනීමේ ප්‍රශ්නයේ කාරණාවේදී ඒ තහංචි පනවලා තියෙන, මොකද දේශීය පුරවැසියන්ට ඒක ඔරොත්තු දෙන්නේ නැති ප්‍රමාණයට මිල ඉහළ ගිය නිසා. ඒ අනුව තමයි නවසීලන්තයේ මේ පිළිබඳ මේ දැඩි තීන්දු අරගෙන තියෙන්නේ. ඉතින් ජාත්‍යන්තර වශයෙන් මේක ලොකු බලපෑමක් ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මොකද හුඟක් විදේශිකයන් නවසීලන්තයේ තමන්ගේ මුදල් ආයෝජනය කිරීමේදී ඒ මුදල් දේපළ හැටියට රඳවා ගැනීමට තමයි ඔවුන් මෙතෙක් යොමු වෙලා තිබුණේ.
අප අද දවසේ ලොවට විශේෂංගෙන් අවසාන වශයෙන් කතාබහ කරන්නේ ඉන්දියාව සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ඉන්දියාවේ තුන්වරක් අග්‍රාමාත්‍ය ධුරය දැරූ අතල් බිහාරි වාජ්පායි මහතා බහප්‍රාප්ත වූ තිබෙනවා. මේ කනගාටුදායක පුවතත් සමග තමයි අද දවසේදී අපි ලොවට විශේෂංගයේ නිමාවට පත් කරන බලාපොරොත්තු වෙන්නේ. අමල්, අපි කැමති මොහුගේ ආමගුල උත්සවය පිළිබඳව සහ අතල් බිහාරි වාජ්පායි කියන චරිතය කොහොමද ඉන්දිය දේශපාලනයට බලපෑවේ කියලා දැනගන්න කෙටියෙන්.
මගර ඇත්තටම දැන් අපි ගිය සතියේ කතා කරා තමිල්නාඩු ප්‍රාන්තයේ කරුණානිධිගේ අභාවය. ඉතින් ඊට පස්සේ මේ හරියටම සතියකට පස්සේ මේ විදිහටම ඉන්දියාවේ තවත් හිටපු ප්‍රබල දේශපාලනඥයෙකුගේ අභාවය අපිට වාර්තා කරන්න සිද්ධ වෙලා තියෙනවා. අතල් බිහාරි වාජ්පායි ඔබ මුලින් කිව්වා වගේම ඉන්දියාවේ තුන් වරක් අග්‍රාමාත්‍ය ධුරය හොබවපු දේශපාලන නායකයෙක්. ඔහු බීජේපී පක්ෂයේ ප්‍රබලයෙක්, එහෙම බීජේපී පක්ෂයේ මුල් වරට ඉන්දියාවේ රාජ්‍ය බලය ලබා ගැනීමේ තත්ත්වයට පත් කරපු නායකයෙක් හිටිට හඳුනන්න පුළුවන්. මම හිතන්නේ වැඩිපුරම මදුර ඔහු ගැන සඳහන් කරනකොට අපිට කියන්න සිද්ධ වෙන්නේ ඔහු තමයි ඉන්දියාව න්‍යෂ්ටික බලවතෙක් බවට රැගෙන ගියේ. පත් කර 1998 ඉන්දියාව ඒ දෙවරක් න්‍යෂ්ටික අත්හදා බැලීම් කරලා ඒ තුලින් ඉන්දියාවට න්‍යෂ්ටික බලය තියෙන බව ලෝකයට සනාථ කරලා ඉන්දියාව ඒ ලෝකයේ න්‍යෂ්ටික බලවතුන් අතරට ගිනිච්ච පමණක් නෙමෙයි ඒ තිබිච්ච ස්ථානය තහවුරු කිරීමටත් ඔහු කටයුතු කරලා තිබුණා. නමුත් ඒකත් එක්කම මදුර ඔහුගේ කාලය තුළ කාගිල් යුද්ධය, එහෙම නැත්නම් ඉන්දියාව හා පාකිස්තානයේ ඔවුන්ගේ දේශ සීමා අතර ඒ ඇතිවෙච්ච තුන්වන නිල නොවන යුද්ධයට හඳුන්වන්න පුළුවන් ඒ කාගිල් යුද්ධය ආරම්භ වුණා. ඊට පස්සේ ඔහු 2004 ඔහුගේ ආණ්ඩුව පෙරලෙන අවස්ථාව වෙනකොට ඉන්දියාවේ ඇත්තටම ආර්ථිකයට ලොකු වෙනසක් කරන්න, එහෙම නැත්නම් ආර්ථිකයේ ප්‍රතිව්‍යුහගත කිරීමට ලොකු පියවරක් ගත්තු නායකයෙක් හැටියටත් හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔහුගේ අවසාන කටයුතු අද දින තුලදීම නිමා කරන්නට බීජේපී පක්ෂය මේ වෙනකොට පියවර අරගෙන තියෙනවා. එතකොට ඉන්දියාවේ රජය පැත්තෙන් ඇත්තටම දැන් තියෙන්නේ බීජේපී පාලනයක් ඉන්දියාවේ. මෝඩි අග්‍රාමාත්‍යවරයා ඔහුගේ අවසාන ගෞරව දක්වලා, නවදිලි නුවරදී අවසාන ගෞරව දක්වලා ඔහු දින 7ක ශෝක කාලයක් ඉන්දියාව පුරා ප්‍රකාශයට පත් කළා තියෙනවා. එතකොට අද හවස වෙනකොට වාජ්පායි හිටපු අග්‍රාමාත්‍යවරයාගේ අවසාන කටයුතු ඔහුගේ ගුම්බදානයේ නවදිලි නගරයේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.
හොඳයි, ඒ පුවතත් සමගින් අද දවසේදී අපි ලොවට විශේෂාංගයේ නිමාවට පත් කරන්නයි සූදානම් වෙන්නේ. අපිත් සමග තොරතුරු බෙදා හදාගත්තේ AFP ප්‍රතිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ඔබට බොහොමත්ම ස්තුතියි. අපි ලබන සිකුරාදා නැවතත් හමු වෙමු ලොවට විශේෂාංගයෙන්. සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
ආයුබෝවන් මදුර.